You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙසහෙළන විමසුම් මැස
තවත් මාසයක් එළඹුණා. අපිට ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික සිංහල පසුබිමක් සහිත ලේඛක ලේඛිකාවන්ගේ තවත් කෘතියක් පිළිබඳව කතා බහ කරන්න සාහිත්‍ය සම්භාෂණ විශේෂංගෙන් අපි නොයෙක් විට අවස්ථාව උදා කරගන්නවා. මෙල්බර්න් සහ සිඩ්නි අපේ ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ පිළිබඳව, මොකද මේ දෙනුවරින් තමයි බොහෝ නිර්මාණ බිහිවන්නේ. නමුත් අද විශේෂිත දවසක් වෙනවා. අපිට ක්වීන්ස්ලන්තේ බ්‍රිස්බේන් ආශ්‍රිතව වාසය කරන අපේ තවත් ශ්‍රී ලාංකික ලේඛකයෙකුගේ නවකතාවක් පිළිබඳව කතා බහ කිරීමේ හැකියාව ලැබෙන නිසා. ඉතින් සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේදිරිසිංහ මහතා. මේ අපි සාකච්ඡාවට බඳුන් කරන කෘතිය පිළිබඳව නිර්වචනය කියදෙන්න. අයිබෝන් ජගත්.
අයිබෝන් දිල්රුක්ෂි.
අද අපි මාතෘකා කරගන්නේ බ්‍රිස්බේන් වාසී නිමල් සේදර විසින් රචිත තේවත්තේ රජ්ජුරුවෝ කියන නවකතාව. ඇත්තටම මේ තේවත්තේ රජ්ජුරුවෝ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තේවගාවේ සත්‍ය ඉතිහාසය. ඒ වගේම 1948 සිට වසර 2000 දක්වා යුගයේදී ශ්‍රී ලංකාවේ ඉතිහාසයත් පසුබිම් කරගෙන නිර්මාණය වූ කතාවක්. ඉතින් තේවතු රජයට පවරාගත් කාලයේදී නිමල් සේදර මේ කෘතිය රචකයා සේවය කරමින් හිටිය ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ. ඉතින් තේවතු ඉතිහාසය සම්බන්ධව ඔහුට තියෙන අත්දැකීම් පාදක කරගෙන තමයි මේ නවකතාව ඔහු අතින් රචනා වෙන්නේ. ඔහු සෑහෙන කාලයක් තිස්සේ ඇමරිකාවේ වාසය කළා. වසර 6-7 විතර කලින් තමයි ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ. ඉතින් ඔහු අතින් කෘති ගණනාවක් රචනා වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි ලේඛකයා සමගින් කතා බහ කරද්දී නැවත වතාවක් ආවර්ජනය කරන්න සූදානමින් සිටිනේ. ඉතින් අපි මේ ග්‍රන්ථයේ විවරණ කාර්ය සිදු කරන ජගත්ට මුලින්ම යොමු වෙන්න කැමති. ජගත්, ඇත්තට මොන වගේ කතාවක්ද මේ තේවත්තේ රජ්ජුරුවෝ කතාව? මොන වගේ කාණ්ඩයකට අපිට ගන්නට පුළුවන්ද?
ඔහුගේ ලක්ෂ්‍ය ඇත්තට මේ තේවත්තේ රජ්ජුරුවෝ කියන නම මම ඇත්තට මේ පොත මිලට ගත්තේ නුගේගොඩදී. පොත්තලේ මේ පොත තියෙනවා දැක්කහම නිමල් සේදර් මහතා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන බව මම දැනගෙන ඉන්නවා නිසා මේ පොතම එකවරට මිලට ගත්තේ මේ නම පිළිබඳව විශාල කුතුහලයකුත් හිතේ තියාගෙන.
නමේ ලොකු ආකර්ෂණයක් තියෙනවානේ.
ඔව්, මේ නමෙන් එකවරටම අපිට යම්කිසි කතන්දරයක් කියවෙනා වගේ හැඟීමක් දැනුණා. ඉතින් මේ පොත අරගෙන මේ පොත කියවා බලනකොට මට තේරිච්ච දෙයක් තමයි නිමල් සේදර මහතාට තියෙන විශාල අත්දැකීම් පරිසරයක් තියෙනවා, ඔහුගේ වපසරියක් තියෙනවා, විශාල අත්දැකීම් වපසරියක් මේ තේ වගාව පිළිබඳව. ඒ අත්දැකීම් පාඨකයාට ගෙන ඒම සඳහා ඔහු දරපු උත්සාහයක් කියලා තමයි මට මුලින්ම දැනුනේ.
ඔව්, දැන් මේකේ කතා නායකයා වෙන්නේ මොරිස් ගුණවර්ධන. ඔහු තේවතු පාලකයෙක් විදිහට කාලයක් තිස්සේ ලංකාවේ තේවතු වල සේවය කරමින් සිට පසුව මේ තේවතු සුදු ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට අත්පත් වුණාට පස්සේ ඒ පිළිබඳව වන කලකිරීමෙන් ඇමරිකාවට සේන්දු වෙනවා. එතැන් සිට ගොඩනගෙන කතාවක් තමයි මේ තේවත්තේ රජ්ජුරුව කියන කතාව පුරාම දිව යන්නේ. දැන් මේකේ ජගත් මේ ඉතිහාස කතාවකුත් තියෙනවා. ඒ කාලේ තේවතු ආරම්භය, තේවතු පරිපාලනය, බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අයත්ව තිබුණු කාල සීමාවේදී තේවතු වල තිබුණු ගුණාත්මක භාවය, පරිපාලන ස්වභාවය, ඊට පස්සේ ඒවා ලාංකිකයන් අතර පත් වුණාට පස්සේ සිද්ධ වුණු දේවල්, මේ වගේ නොයෙකුත් කතා මේකේ මේ ඉතිහාසයේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ වගේ ඉතිහාස කතා නවකතාවකට වගේ දෙයකට ගොනු කරද්දී මොන වගේ ලක්ෂණද ඇතුළත් වෙන්නට ඕනේ?
ඔදිලික්ෂි, ඇත්තටම ඔබ කිව්වා වගේම මේ පොතේ මහ විශාල ඉතිහාසයක් අපට කියවෙනවා. නිමල් සේදර් මහතා එවිනෙන් විශාල පර්යේෂණයක් කර තිබෙන බව අපට පේනවා. ඔහු ඒ පිළිබඳව හොඳට අධ්‍යයනය කර තිබෙනවා. විශාල පරාසයක් පුරා මේ තේවතු ඉතිහාසය, දුම්රිය මාර්ග ඇතිවීම, මේ සියල්ල ඇතුළත් කරගනිමින් ඔහු මේ කතාව ගොඩනගා තිබෙනවා. විශේෂයෙන් සුදු පාලන සමයේ තේවතු ආරම්භ වෙච්ච හැටි, කොහොමද මේ තේවතු ආරම්භ වුණේ, කොහොමද ඒවා විකාශනය වුණේ, කවුද ඒවට මූලික වෙච්ච අය, දිනවකවානුසහිතව ඔහු අපට විස්තර කරනවා. ඒකම 70 සිරිම බණ්ඩාරනායක රජයේ යටතේදී තේවතු නැවත රජයට පවරා ගැනීම නිසා ඇති වුණු විනාශය, නැත්නම් ඇති වෙච්ච ව්‍යසනය පිළිබඳවත් ඔහු කතා කරනවා. එතකොට අපි කතාව ලියනකොට, මේ කතාව ගොඩනගනකොට මේ කතාවේ මූලික අරමුණ වෙන්නේ මේ අත්දැකීම් පාඨකයාට ඉදිරිපත් කිරීම. ඒ සඳහා කොහොමද රසවත් කතාවක් ගොඩනගා ගන්න කියන කාරණය නිමල් සේදර මහතා හමුවේ අභියෝගයක් හැටියට තියෙනවා.
එතනදී නිමල් සේදර මහතා මේ කොපමණ සාර්ථකත්වයකට පත් වෙලා තියෙනද ඔබේ නිර්වචනය අනුව?
මගේ නිර්වචනය අනුව දිල්රුක්ෂි, නිමල් සේදර මහතා කතාව ගොඩනැගීමේ ඒ අරමුණේ කොයිතරම් දුරට රැඳී සිටියාද කියන කාරණේ පිළිබඳව සැකයක් තියෙනවා. උදාහරණයක් ඇටේට ඔහුගේ මුළු කතාව පුරාවම අපිට කියවන්නට ලැබෙන්නේ මේ ඉතිහාසය පිළිබඳ විස්තරය. මේ විස්තරය අපි පැත්තකට කළොත්, මේ විස්තරය පසෙකට දාලා මේ කතාව කියන දේ ගැන විතරක් පොඩ්ඩක් හිතුවොත් අපිට පේනවා විශාල කතාවක් මේ තුළ නැති බවක්. මොකද මේ වතුපාලකවරයා කලකිරීමෙන් ඇමරිකාවට පදිංචිට යනවා. එහිදී ඔහු මිය යනවා. ඒ තුළ ඒ සිදුවීම් පරාසය තුළ ඔහු පිළිබඳව යමක් ගොඩනැගෙනවාද කියන කාරණය මගේ හිතේ සැකයක් වශයෙන් තියෙනවා.
ඔව්, දැන් ඇත්තටම දැන් අපි දකිනවා පසුගිය කාල සීමාවේදී මේ ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සිනමාව වේවා, නවකතාව වේවා, කෙටි කතාව වේවා, ටෙලිනාට්‍ය වේවා, මේ ඉතිහාසයේ නැවත වතාවක් වර්තමානයට අරගෙනීමේ ප්‍රයාමය නොඑක් ස්වරූපෙන් කලාකෘතිවල. දැන් මේ වගේ දේවල් වර්තමානයට අරගීමේදී දැන් ලේඛකයෙකු කොයිතරම් දුරට නිරවද්දි විය යුතුද සහ නිර්මාණශීලී විය යුතුද කියන අභියෝගය හැමෝටම මතුවෙන කාරණාවක්. දැන් ඒ වගේ තැනකදී ගන්න පුළුවන් උපහැරණ උදාහරණ මොනවද මේ තේවත්ති රජුගේ කෘතියෙන්?
දිර්ලක්ෂි හොඳ වචන දෙකක් පාවිච්චි කළා. නිර්වද්‍ය වීම සහ නිර්මාණශීලී වීම, මේක හරිම වැදගත් දෙයක්. මේ දෙක අතර සමබරතාව පවත්වාගෙන යන්නට ලේඛකයාට හැකි වෙන්නට ඕනේ. මේ ඉදිරිපත් කරන්නේ කරුණු අමුඅමුයේ ගත කරුණු විශාල ප්‍රමාණයක් අපි හමුවේ තියෙනවා. මේ කරුණු සහ නිර්මාණශීලී ලෙස මේ කරුණු අපි කොහොමද ඉදිරිපත් කරන්නේ කියන කාරණය ඔහු හමුවේ තියෙන අභියෝගය. ඇත්තටම ඔබ කිව්වා වගේ මේ කරුණ නිරවද්‍ය වෙන්න ඕනේ. ඉතිහාසයේ කතා කරනකොට ඒ පිළිබඳව ගවේෂණයක් කළා නිරවද්‍ය කරුණු හොයාගන්නට ඕනේ. ඒ පිළිබඳව නිමල් සේදර මහතාට විශාල අධ්‍යක්ෂීම් සමුදායක් තියෙනවා. ඔහුගේ දැනුම අතිවිශිෂ්ටයි. මොකද ඔහු ඒ ක්ෂේත්‍රයේ සේවය කළා තියෙනවා, වැඩ කළා තියෙනවා. ඒ නිසාත් ඔහු අධ්‍යයනයක් කර තිබෙන නිසාත් මේ තේවගාව පිළිබඳව ඔහුට විශාල දැනුමක් තියෙනවා. ඒ නිසා ඔහු ඉදිරිපත් කරන කරුණු හරිම නිරවද්‍යයි. ඒ පැත්තෙන් ඔහු සාර්ථකයි. අනෙක් අතින් නිර්මාණශීලී ලෙස කතාවක් තුළට මේ කරුණු ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණය මං ඉස්සෙල්ලා කිව්වා වගේ අභියෝගයක්. ඔහු මේක ජයගන්නට උත්සාහ කරන්නේ දෙබස් තුලින් මේ ඉතිහාස කරුණු අපට ගෙනහැර පෑමෙන්. ඔහු පාවිච්චි කරනවා එමිල් කියන ලේඛකයෙකුගේ චරිතයක්. මේ කතාවේ දිලුක්ෂ ඔබට මතක ඇති. ඒ ලේඛකයා හරහා තමයි ඔහු මේ කතාව අපට කියන්නට හදන්නේ. මේ ලේඛකයා සමග ඇතිවන සාකච්ඡාවලදී මේ කතාව පුරාම අපිට දකින්න ලැබෙන්නේ බොහෝ සාකච්ඡා. මේ සාකච්ඡාවලදී තමයි මෙන්න මේ ඉතිහාස කරුණු අපට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේක නිර්මාණාත්මක ලෙස ඉතිහාසය ඉදිරිපත් කිරීම කියන කාරණයේදී අපට නැවත වතාවක් කල්පනා කරන්න වෙනවා. මොකද අපට උදාහරණ ඕන තරම් තියෙනවා ඉතිහාස කෘති අනුසාරයෙන් ගොඩනැගුණු නවකතා. උදාහරණයක් විදිහට මම බොහොම ළඟම උදාහරණයක් ගත්තොත් කාලනදිය ගලා බසී කියන කතාව ගත්තොත් ලංකාවේ පාරු ඉතිහාසය පිළිබඳව කතාව. නමුත් ඒ කතාව ගලාගෙන යද්දී පසුබිමෙන් අපට ඒ කතාවේ ඉතිහාසය කියව ගන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ පසුබිමින්, කතාවට පසුබිමින්, නිර්මාණයට පසුබිමින් තමයි ඉතිහාසය තියන්නට ඕනේ. නිර්මාණයට ඉදිරියෙන් ඉතිහාසය තිබ්බොත් මං හිතන්නේ නැහැ ඒක එහෙටි සාර්ථක වෙනවා කියලා.
එතන කතාවක් නැති වෙනවා.
එතන කතාවක් නැති වෙනවා.
දැන් අපි අද මේ ප්‍රස්තුත කරගත්ත කෘතිය තේවත්තේ රජුරෝ නවකතාවේ කතුවරයා දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නගරයේ සිට නිමල් සේදර මහතා. ආයිබෝවන් නිමල් සේදර මහතා.
ආයිබෝවන් දිරුක්ෂි.
දැන් අපි ඔබගේ මේ ග්‍රන්ථය පිළිබඳව දැන් ජගත් ජේදරසිංහ අපේ මේ විචාරක කාර්යභාරය අද දවසේදී සිදු කරන අපේ ලේඛකයාත් එක්ක කතා බහ කරමින් ඉන්න අතරතුරේදී නැගුණු කාරණා කිහිපයකුත් තියෙනවා. ඊට අමතරව දැන් ඔබගේ මේ ලේඛන ඉතිහාසය ගත්තාම දැන් ඔබගේ මේ තේවත්තේ රජුරුව කියන ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා මීට කලින් ඔබ රචනා කරපු ග්‍රන්ථ මොනවද කියලා. ග්‍රන්ථ 57ක විතර නම් මෙතන තියෙනවා. ඊට අමතරව තවත් ඔබ ගුවන් විදුලියටත් සම්බන්ධ පුද්ගලයෙක්. ඔබ දැනටත් බ්‍රිස්බේන් හි 4GB ගුවන් විදුලි නාලිකාවේ සිංහල සේවයට සම්බන්ධව කටයුතු කරන වගේ අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් ලේඛනය, ගුවන් විදුලිය, ඒ වගේම අලෙවිකරණයේ පැත්තෙන් ඔබට විශේෂිත හැකියා සහ ඔබ ඒ ආශ්‍රිතව කරපු නිර්මාණ තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපේ සමස්ත ඔස්ට්‍රේලියානුවාසී අපේ සිංහල ජනප්‍රජාවට දැනගන්නත් එක්ක අපේ කතාවට ආරම්භයක් ඇති කරගන්නත් එක්ක මම ඔබේ මුලින්ම දැනගන්න කැමති නිමල් සේදර මහතා, දැන් ඔබගේ මේ ලේඛන කලාව කොයි වකවානුවක දැරමෙන්නේ, එහි ඉතිහාසය කොයි වගේද කියලා දැනගන්න.
මගේ ලේඛන කලාව ආරම්භ වෙන්නේ මගේ අවුරුදු 18ක් වගේ කාලෙදී තමයි. පොතක් එළි දක්වන්න ඕන කියන අදහස මම අම්පිටියේ විද්‍යාලය, ඒක දැන් කියන බෙරවන්ස් විද්‍යාලය, ඒ ශිෂ්‍යෙක් හරියට ඉන්න කාලේ මගේ මේ ලේඛන කලාව පෝෂණය වීම සිදු වුණේ ඇත්තටම ඉස්කෝලේදීමයි. මගේ නාට්‍ය කලාව, නිවේදන කලාව, රංගපෑම, ලිවීම මගේ පළවෙනිම නිබන්ධනයක් පළ වුණේ විද්‍යාලීය මාසික සංග්‍රහයේ. ඒකම විශේෂයෙන්ම මට පහේ පන්ති ඉඳලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ දක්වාම ඒ විද්‍යාලයේ එකම සිංහල ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න ලැබුණා. ඒ ගුරුවරයා DS කහඳව. ඒ කහඳව ගුරුතුමා නිරන්තරවම මගේ ලියන්න තියෙන හැකියාව ගැන දිරිමත් කිරීම නිසා මගේ මේ හැකියාව තිබුණා කියන අදහස මට සම්පූර්ණයෙන්ම කියනවා. මගේ පළවෙනි කෙටි කතා එකතුව හිතක වෙන සමුද්‍රණයෙන් එළි දක්වනකොට මම උසස් පෙළ පන්ති ශිෂ්‍යෙක්. විද්‍යාලයේදීම තමයි පළවෙනි නාට්‍ය රඟ දැක්වේ, රචනය කරේ, චරිත රංග පෑවේ. ඒ ආකාරයෙන් තමයි කලා ජීවිතේ ආරම්භ වුණේ.
හොඳයි, දැන් ඔබගේ මේ ලේඛන කලාවේ ඉතිහාසය දිහා බැලුවාම නිමල් සේදර මහතා අපිට හම්බ වෙන ඔබගේ නවකතා, කෙටිකතා, යෞවන සාහිත්‍ය නිර්මාණ, ළමා පොත්, චරිත කතා, අලිවිකරණය හා සම්බන්ධව ඔබ රචනා කරපු, ඔබ නිර්මාණය කරපු ග්‍රන්ථ, ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ, චාරිකා ඇතුළත් ග්‍රන්ථ. ඒක හරිම විශේෂිත කාරණාවක් විදිහට දකින්නට පුළුවන්.
මේ මගේ සම්පූර්ණ නිකුත් කරලා තියෙන කෘති සංඛ්‍යාව 69ක් දක්වා වැඩි කරලා තියෙනවා.
විශාල සංඛ්‍යාවක්, විශාල පරාසයක විදුණු නිර්මාණ සංඛ්‍යාවක් ඔබ අතින් බිහි වෙලා තියෙනවා. දැන් අපි මේ අද මූලික කරගත්ත ග්‍රන්ථයේ දිහා ටිකක් වැඩිපුර අවධානය යොමු කළ තින් තේවත්තේ රජ්ජුරුවෝ නවකතාව. දැන් ඔබ මේ මූලික කරගන්නවා 1948 සිට වසර 2000 දක්වා යුගයේ ශ්‍රී ලංකාවේ තේවාගාවේ පසුබිමත් ඉතිහාසයත් එකතු කරගන්නවා. දැන් මේ වගේ කතා වස්තුවක් මූලික කරගත්ත නවකතාවක් කෙරෙහි ඔබගේ හිත යොමුණේයි?
ඔව්, මම මේ රටක ඓතිහාසික පසුබිමත් එක්ක නවකතා ලියන මගේ සාමාන්‍ය නැමියාවක් තිබෙනවා. ඒ සම්බන්ධ මගේ ජීවිතේ උගක් සමීපයි. මගේ ගෙදරට පිටිපස්සට තිබුණේ තේවත්. මම වලපනේ ඉපදුනේ. වලපනේ තියෙන්නේ නුවරණින් ඉඳලා 75-22ක් මෙහා පැත්තේ. තේ රාජ්‍ය පටන් ගන්නේ අපේ ගෙවල් ළඟ ඉඳලා පටන් ගන්න නුවරණිය දක්වා. ඒ පරිසරය තුල මට ඒ වතුත් එක්ක විශාල සම්බන්ධයක් තිබුණා. ඊට අමතරව මගේ ජීවිතෙන් මහත් අවුරුද්දක් තේ පරිශ්‍රණ ආයතනයේ තලව කලින් සේවය කර කෙනෙක්. එසත් තේ සුවඳ මගේ ජීවිතයට ඉතාම සමීපයි. මෙහෙම ඉන්න පරාසයක් ඇතුළත මගේ ජීවිතෙන් 10 අවුරුද්දක් මම ගත කරේ ඇමරිකාවේ. 2007 ඉඳලා ගත කරේ ඇමරිකාවේ. ඒ ගත කරන කාල සීමාවේදී මට විවිධාකාරයේ ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයන් හමු වුණා. විශේෂයෙන්ම මට මුණ ගැහිලා තිබුණා කීප දෙනෙක්ම ලංකාවේ වතු අධිකාරී වාරයෙන් හැටියට සේවය කරන ලංකාවේ තේ වතු පරාසය රජයට පවරා ගැනීමේ හේතුවෙන් කලකිරීමට හා වේදනාවට පත් වෙන රට ඇතැරලා ගිය මිනිස්සු. මේ පරාසය තුළ ඉබේම මගේ හිතේ ජනිත වුණා නවකතාවකට උණ කරන බීජයන්. ඒක ලොකු කතාවක්. ඒ ගහක් ලංකාවේ 1872 නූල්කන්දර හිටවන්නේ ජේම්ස් ටේලර්. අද වෙනකොටත් අවුරුදු 200ක් ගිහින් නැහැ මේ මුළු කතාවට. 1872, 1972, 2072 වෙන්න ඕනේ අවුරුදු 200ක් ඉවරයි. ලිප්ටන් හම්බ වෙන්නේ, ලිප්ටන් කියන නම තේවලට සම්බන්ධ. ජේම්ස් ටේලරුයි ලිප්ටනුයි හම්බ වෙන්නේ ලංකාවේ. විවිධ පරිපාලන කටයුතු හේතුවෙන් විශේෂයෙන් නිදහස දිනාගත්තට පස්සේ 1972 තේ වතු පවරා ගන්නවා අකවානු වෙනකොට මම අවුරුදු එකමාර කාලයක් වැඩ කරලා තියෙනවා මුළු ලංකාවේ තේ වතු නිලධාරීන්ගේ සංගමේ උපලේකම් හැටියට. මේ අරගලය මම සජීව අත්දැක්කා. වතු පවරගත්තේ කොහොමද? වතු ආධිකාරියුරු ඉදිරියට දැම්මේ කොහොමද? සුදුසු දේශපාලන පත්තීන් ලබා ගත්තේ කොහොමද? කොමරි ඒක තේරිලා තේ වැටිලා නැවත වතාවක් ඒ සමාගම් වලට තේ ආපහු බාර දෙන සුද්ධ වෙනවා. ඒ නිසා මේ අයගේ ඇතිවෙච්ච පීඩනය සහ රටින් පිටවීම මම අත්දැකීමෙන් පරිශීලනය කරපු දෙයක්. ඒ නිසා මට මේ සත්‍ය සිද්ධීන් හමුවේ ඇමරිකාවේ ලබාගත් අත්දැකීම උඩ මම මේ නවකතාව සුන්දරව ගෙත්තම් කරන්න මට ශක්තියක් ලැබුණා දිරිලුක්ෂි.
හොඳයි, දැන් මේ වගේ මේ රටක ඉතිහාසයක් එක්ක බැඳුණු කතාවක් නවකතාවකට රැගෙනීමේදී ලේඛකයෙකු සතුවත් යම් කිසි වූ කාර්යභාරයක් තියෙනවා. දැන් ඔබ එය දකින්නේ කොහොමද?
ඔබතුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත. සුද්දන්ගෙන් පස්සේ, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව පාලනය කරපු කාල සීමාවේ ඇතිවෙච්ච වැවිලි කර්මාන්තයට කොහොමද ක්‍රමක්‍රමයෙන් සිංහල දේශීය ධනපති පරම්පරාව ඇතුළත් වුණේ කොහොමද? මේ වැවිලි කර්මාන්තේ ඇතුළත් වෙන්න හම්බුනේ මේ පොඩි මිනිස්සුන්ට ලංකාවේ ප්ලාන්ටර්ස් ටයිටල්. ඒ ඔක්කොම අයිතිලා තිබුණේ
එක්තරා සමාජ පන්තියකට නේද?
රාජදාන ඉහළ පලාන්තියකට. නමුත් පස්සේ කාලේ දැන් මේ මම මේ කතා කරන මොරිස් ගුණවර්ධනගේ තාත්තා නුවරළියේ වෙළඳ ආයතනයක් පවත්වාගෙන යන එක. එයාට මේ එන ප්ලාන්ටර්ස් දැක්කම, වැවිලිකාරෝ දැක්කම, ඒගොල්ලෝගේ ලෝකේ දැක්කම එයාට කල්පනා වෙනවා අනේ මගේ පුතාටත් මේ වගේ තනතුරකට පත් කරන්න පුළුවන්කමක් ලැබුණා නම් කියලා. මේ වැවිලි කර්මාන්ත පැලැන්තිය තමයි එදා සුපිරි පාර්ක. වැවිලි කර්මාන්තේ යන්න නම් ඒ විදි ස්කෝල වලට යන්නත් ඕනේ. නිකන් මේ ආණ්ඩු ස්කෝලෙකට ගිහිල්ලා ඒක බෑ. දැන් අපි උදාහරණයක් කරන මහනුවර නම් ත්‍රිත්ව විද්‍යාලයෙන් තමයි ප්ලාන්ටර්ස් ඔක්කොම ආවේ. මේ වගේ ඓතිහාසික තොරතුරු ඊළඟට මොකද වුනේ? සුද්ධං ගියාට පස්සේ ඒ සුද්ධංගෙන් ගියාට ඒගොල්ලන්ගේ මේ ලංකාවෙන් එක එකනා අඩු වෙලා යන්න පටන් ගත්තට පස්සේ නිදහස් අරගලය නිසා ඒ තැන් වලට පත් වුණේ ලංසිය අය. ඒ වතු අධිකාරීන් හැටියට ලංසිය අය. ලංසින්ට පස්සේ මේ වතුවට ආවේ මේ ඉහළ ධනපති පන්තියේ සමාජ පන්තියේ සිංහල පිරිස. ඒ ඓතිහාසික දේවල්. ඊළඟට තේගෙන ආපු වකවානු ලූල් කන්දර තොරතුරු මල් ලූල් කන්දර වත්තට ගිහින් තියෙනවා. ඒ වැහැට ඇවිදලා තියෙනවා. මේ මේ කතන්දර මම දැකලා තියෙනවා. ඒව එකතු කරගත්තා. මේවට බොරු කරන්න බෑ. රදල් සංස්කෘතිය මම දන්නවා. නොරේණියේ තිබුච්ච සංස්කෘතිය දන්නවා. අස්සව පිටපු මිනිස්සු ගිය හැටි දන්නවා. රේස් කෝස් එක ඇතුල් හැටි ඒ තොරතුරු සියලු දේවල් හොයාගෙන ඒවා ගොනු කළා. ඒ රාමුව හරියට හදලා තමයි මේ කොන්ක්‍රීට් එක දාන්නේ.
ඔව් හොඳයි. දැන් මේ ඔබගේ තේවත්තේ රජ්ජුරුවෝ මේ නවකතාව පිළිබඳව ජගත් එක්ක කතා බහ කරමින් ඉන්නකොට විශේෂයෙන්ම ග්‍රන්ථයේ විචාරක කාර්යභාරය සිදු කරපු ජගත් ජේදරිසිංහ ලේකකෙක් විදිහට ඔහු දැක්ක පාර්ශවයක් තිබුණා. දැන් මේ ඉතිහාස කතාවක් ගොඩනැගීමේදී ලේකකයා තමන්ගේ කතාව ප්‍රමුඛ කරගත යුතුයි. ඉතිහාසය කතාව ඉස්සර කරගත්තුතින් ඉදිරියෙන් තැබුවතින් එතන කතා අන්තර්ගතයක් නොමැති බවට විචාරකයෙක් විදිහට ජගත් ජේදරිසිංහ මේ සම්බන්ධයෙන් යම් කිසි අදහස් දැක්වීමක් කළා. එදී ඔහුට කියන්නට ඕනුනේ දැන් මේකේ තියෙන ඉතිහාස කතා ටික අයින් කළාම මෙතන විශේෂිත කතාවක් නැහැ කියන කාරණාව. ග්‍රන්ථයේ කතුවරයා විදිහට ඔබටත් ඇති අදහසක් ඉදිරිපත් කරන්න අපි කැමතියි එයත් දැනගන්න මෙතනදී.
මට මෙතන කියන්නේ මෙච්චරයි. ඉතිහාසයත් එක්ක එකතු කරලා මෙතන තියන්නේ ලංකාව අතෑරලා යන මට්ටමට පත් වෙන පවුලක් පිටරටකට ගියාට පස්සේ කොහොමද ජීවත් වෙන්නේ? ඒක මෙතන විශේෂ චරිතයක් වෙනවා. මේකේ ප්‍රධාන චරිතය මොරිස් ගුණවර්ධන. අවුරුදු 80ක් වෙලා පිටරට ගිහිල්ලා ඉන්නේ සන්තෝෂෙන් නෙමෙයි. ළමයි ඒ රටේ සංස්කෘතියට හැදෙනවා. එයාගේ බිරිඳත් ඒ දරුවන්ගෙත් එක්ක එකතු වෙලා ජීවත් වෙන ඇමරිකානු සංස්කෘතියයි ඇමරිකාවේ තියෙන සුඛ විහරණයයි එක්ක. මේ මනුස්සයා මනසෙන් ලංකාවේ තේවතුත් එක්ක ඉන්නවා. ලංකාවේ ඉන්න ඥාතීන් එක්ක ඉන්නවා. ඒ තේසුවද දැනෙනවා. මෙයා ලංකාවට එන්න උත්සාහ කරනවා. ඒ අන්තිමට අවුරුදු 80ක් වයස තියෙද්දිත් මේ මනුස්සයා කියනවා මම කැමති ලංකාවට ගිහිල්ලා මැරෙන්න. ඉතින් මම මේ චරිතවල තියෙන ගැටුම් මේ කතාව ඇතුලේ පෙන්නවා කියලා. ඒක මේ කතාවක් නෑ කියන්නේ මොකද? මේ පවුලේ ඉන්න ළමයි 5 දෙනෙක්. කැතරින්, ඩල්සි, පර්ල්, හැමිල්ටන්, එඩ්වර්ඩ්. එතකොට මේ ළමයි 5 දෙනා ඒ රටේදී ඒකට අනුගත වෙලා විවාහ ජීවිතයන් ගත කරන හැටි. දික්කසාද ප්‍රශ්න. ඒකම විශේෂයෙන්ම එඩ්වර්ඩ් කියන පවුලේ ඉන්න මන්දබුද්ධික කාය ශක්තියෙන් අඩු ළමයා තාත්තගේ දාස් ගානක් පතුකම් කරපු පාලනය කරපු විදිහ තමයි මේක කොල්ලා පාලනය කරන්නේ. ඒ ගැටුම, ඒ ළමයා විඳින දුක පීඩනය මම මේ කතාව පුරාම දෙන්න තියෙනවා. ඊළඟට මේ මිනිස්සු ඒ රටේ ජීවත් වෙන්න දගන අරගෙන පැය 24 මදි මේ වැඩ කරන්න ජීවත් වෙන. ඒ ගැටුම් රාශියක් මේ කතාවේ දෙන්නවා. ඒ නිසා අන්දනා ජගත් පිටාම බුද්ධිමත් පිටාම පුළුල් පරාසයක අත්දැකීම් කෙනෙක් ජගත්ගේ අදහසට ජගත් අයිතියක් තියෙනවා. නමුත් ඔබ දිලුක්ෂමේ අහපු ප්‍රශ්නේ මම පිළිගන්නේ මේක තුළ රසවත් කතාවක් තියෙනවා කියන්නේ.
ඇත්තය ඉතාමත්ම වැදගත් විචාරක කාර්යභාරය සිදු කරන පුද්ගලයාගේ දෘෂ්ටියත් ලේඛකයාගේ දෘෂ්ටියත් එකට එකතු කරන්නට අපි උත්සාහ දරන්නේ. මේ තුළින් පාඨකයාට යම් කිසි වූ වෙනස් මානයක් දැනෙනවා නම් ඒ සඳහා ලේඛකයාගේ සිතුවිලිත් විචාරකයාගේ සිතුවිලිත් එකට එකතු කරලා තමන්ගේ ස්වීය තීරණය ගැනීමේ අවස්ථාව ලබා දීම උදෙසයි. දැන් අපි අවසාන වශයෙන් මේ සාකච්ඡාවේදී දැනගන්නට කැමති තේවත්තේ රජ්ජුරුවෝ මේ නවකතාවේ කතුවරයා නිමල් සේදරගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා, ඉදිරි බලාපොරොත්තු මොනවද කියලා ලේඛනයේ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන්ද ඔබේ හිතේ තියෙන දේවල් ලේඛනයේ සම්බන්ධයෙන්?
මට දැන් කතා කරන මේ වෙලාවෙත් මම මේ කතා කරන්නේ ලියන එකක් නතර කරලා. දැන් මගේ වයස අවුරුදු 77ක් ඉවර. ඉතින් මට නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා මම කියවීමේ, ලිවීමේ ආගමික කටයුතු වලත්, ආගමික කටයුතු ගැන විශේෂ භාවනා කටයුතු වලත් තමයි නිරත වෙලා ඉන්නේ. මම මේ දවස්වල නවකතා ලියමින් ඉන්නවා. ඒකම ලියන ලද නවකතා එකක් තිබෙනවා මං හිතන්නේ මුද්‍රණ එරියට එන්න. එකම මම මගේ ජීවිත කතාව සම්පූර්ණ කරලා තියෙන ඒ පොතේ අවසාන වර කටයුතු නැවතවතා බලමින් ඉන්න වෙලාව තමයි කතා කරන්නේ. සෑම දවසකම අවම වශයෙන් පැයක් පහක කාලයක් මම ලේඛන කලාවටත් වෙන් කරනවා. අනිත් අනිත් වෙලාවට සපුරා තෘප්තියෙන් ජීවත් වෙන කෙනෙක්.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා නිමල් සේදර මහතා. ඒ වගේම ඔබගේ ඔය දැනට සිදු කරමින් පවතින ලේඛන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තව තවත් නිර්මාණ ඔබේ පන්හිඳගින් බිහි වේවා අපිට රසවිඳින්නට. අපි ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනේ සාහිත්‍ය සම්භාෂණ මාසික ග්‍රන්ථ විවරණ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුති, ආයිබෝවන්.
බොහොම ස්තුති දිරුක්ෂ, ආයිබෝවන්.
දැන් ජගත්, අපි දැන් මේ කතාබහේදී අවධානයට ලක් කළ යුතු තව කාරණාවක් තමයි මේකේ කතා ගොඩනැංවීම පිළිබඳව. අපි දන්නවා මොරිස් ගුණවර්ධන තමයි මේ කතා නායකයා, මේ සුදු අධිරාජ්‍ය සමයේදී ලංකාවේ හිටපු වතුපාලකයා. ඊට පස්සේ මේවා ශ්‍රී ලංකා රජයට පවරා ගැනීමත් සමග, ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පස්සේ ශ්‍රී ලංකා රජයට පවරා ගැනීමත් සමග කලකිරීමට පත්ව ඇමරිකාවට යන කතානායකයා. දැන් ඊට අමතරව තවත් චරිත රාශියක් මේ කතාවේ තියෙනවා. මේ සෑම චරිතයක් හරහාම කතාව ගොඩනංවලා තියෙන ආකාරය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඕල් දිරුක්ෂි, නිමල් සේදර මහත්මයා කියන්නේ අද්දකීම් රාශියක් තියෙන ලේඛකයෙක්. ඔහුගේ මේ හැකියාව, ඔහුගේ මේ දැනුම ඔහු මේ පොතට ගෙන එනකොට ඔබ කිව්වා වගේ විශාල චරිත ප්‍රමාණයක් මේ පොතේ අපිට හමු වෙනවා, විවිධ නම්. ඉතින් සමහරලාකට පාඨකයා මුලා වෙනවා, අතරමං වෙන ගතියකුත් වෙලාවකට තියෙනවා මේ නම් අතරේ. ඒ නිසා මං හිතන්නේ මේ ගැන වඩා සැලකිලිමත් විය යුතුයි මේ පාඨකයා අතරමං නොකිරීමේ. නැත්නම් මොකද, නවකතාවක් කියවනකොට පාඨකයාට ගෙදර වැඩ කරන්නට සිදු වෙන එකට මං එච්චර කැමති නැහැ. මං කැමති නවකතාවක් කියවනකොට එකවරටම ඒක අපිට ග්‍රහණය කරගන්නට පුළුවන් වෙනවා නම්.
ඒ කියන්නේ හෝම්වර්ක් කර කර කියවන්න බෑ.
බෑ බෑ, මං ඒකට කොහෙත්ම කියන්නේ. මොකද අපි දකින්නවානේ දිල්රුක්ෂි, දැන් කාලේ නවකතා බිහි වෙනවා විවිධාකාර වූ රාමුවල නවකතා. සමහර ඒවා කියවන්න වෙනම ගෙදර වැඩ කරන්නට ඕනේ. තේරුම් ගන්නට වෙනම ගෙදර වැඩ කරන්නට
ඕනේ. නම් මතක තියාගන්න.
නම් මතක තියාගන්න.
ආපහු පෙරලලා මේ කවුද කියලා බලන්න ඕනේ.
ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අතරේ මේ නිමල් සේදර මහත්මයා මේ පොතේ භාෂාව එහෙම ගත්තාම ඔහුගේ භාෂාව හරිම සරලයි, හරිම රසවත්. ඔහු පොත් ගණනාවක් ලියා තියෙන ප්‍රවීණ ලේඛකෙක්. ඒ නිසා ඔහුගේ ඒ හැකියාව මේ පොත තුල අපිට හොඳට පේනවා, ඔහු ලියන හැටියට, ඔහුගේ ලියන භාෂාව තුළ. ඉතින් මං හිතන්නේ ඒ පැත්තෙන් ගත්තාම ඔහු සාර්ථක වෙලා තියෙනවා. තේ වගාව පිළිබඳව කොතරම් දුරට කතා කර තිබෙනවාද කියන කාරණේදී.
හොඳයි, එහෙමනම් අද අපේ සාහිත්‍ය සම්භාෂණ මාසික විශේෂාංගයට ප්‍රස්තුත වුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් වාසීව ජීවත් වන නිමල් සේදර ලේඛකයාගේ තේවත්තේ රජ්ජුරුව කෘතියයි, නවකතාවයි. ඒ සම්බන්ධව සම්භාෂණයට සම්බන්ධ වුණු මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරිසිංහ, ඒ වගේම මේ ග්‍රන්ථයේ කතුවර නිමල් සේදර, දෙදෙනාටම අපේ ස්තුතිය පළ වෙනවා. අහගිරින් ඔබට යම් කිසි වූ කුතුහලයක් දැනුණා නම් මේ ඉතිහාස කරුණු ඇතුළත් මේ නවකතාව කියවන්න අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. SBS සිංහල ගුවන්විදුලියට ඇමතුමක් ලබා දුන්නොත් පුළුවන් සම්බන්ධීකරණ කටයුතු කරන්න මේ ලේඛකයා සමගින් ඔබේ පණිවිඩය අපි ප්‍රවාහනය කරන්න සූදානම්. අපේ දුරකථන අංකය 03-99-49-21-69 03-99-49-21-69. එමනම් තවත් මාසකින් අනතුරු අපි තවත් ඔස්ට්‍රේලියානු වාසී ලේඛකයෙක් හෝ ලේඛිකාවකගේ කෘතියක් සමගින් හමුවෙමු.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.